ඊළඟට මහාචාර්ය ජී.එල්. පීරිස්මෙත්තෝ ඔබතුමාට විනාඩි 10ක් කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඉතාමත් පැහැදිලි රජය මොකද්ද කියලා මේ කරන්න හදන්නේ. තියෙන ප්‍රශ්නයක් විසඳීමට නෙවෙයි, නැති ප්‍රශ්නයක් ඇති කිරීමට තමයි මේ උත්සාහය දරන්නේ. දැන් ප්‍රශ්නය වෙලා තියෙන්නේ ජනාධිපතිවරයාගේ නිල කාලේ කුමක්ද? කාටද මේකට බලාත්මක පිළිතුරක් දෙන්න පුළුවන් වන්නේ? මේ රටේ තියෙන්නේ එකම ආයතනය, ඒක තමයි ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය. ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය එක වතාවක් නෙවෙයි, අවස්ථා තුනකදී ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කළා තිබෙනවා ජනාධිපතිවරයාගේ දූරකාලය අවුරුදු 5යි. අවුරුදු 6ක් නෙවෙයි, අවුරුදු 5යි. දැන් අපේ රටේ හා අපේ රටේ පමණක් නෙවෙයි මුළු ලෝකයේම පිළිගත් සිද්ධාන්තයක් තියෙනවා, උසාවියක් තීන්දුවක් දුන්නයින් පස්සේ ඒ කරුණම නැවත වතාවක් ඒ උසාවිය ඉදිරියට එනවා නම් අර ඉස්සෙල්ලා තීන්දුවට අනුකූලව තමයි දෙවනි තීන්දුව දෙන්නේ. ඊට පරස්පර තීන්දුවක් දෙන්නේ නැහැ. ඉස්සෙල්ලා තීන්දුව අනුගමනය කරමින් තමයි දෙවනි තීන්දුව දෙන්නේ. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව තුනක්. පළවෙනි තීන්දුව තමයි 19 සංශෝධනය, මේ ගරු සභාව සම්මත කරපු අවස්ථාව. එතනදී ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරාම ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා 19 සංශෝධනයේ ඉතාමත් වැදගත් වගන්තියක් තමයි ජනාධිපතිගේ දූරකාලයේ නිර්වචනය කරන වගතිය, ඒක අවුරුදු 5යි. ඒක තමයි නිශ්චිත ස්ථිර පැහැදිලි ශ්‍රී ලංකා නීතිය, අවුරුදු 5යි. 19 සංශෝධනයේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය දීපු නඩිත බිඳුවේදී දෙවනි අවස්ථාව තමයි මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිගේ කාලයේ මේ ප්‍රශ්නේ නැවත වතාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු වුණා. එතන විශේෂ සාධකයක් තිබුණා. සිරිසේන ජනාධිපතිතුමා ඒ නිලයට අපේ රටේ ජනතාව පත් කරපු අවස්ථාවේදී එදා තිබුණේ අවුරුදු 6යි. එතුමා පත් වුණයින් පස්සේ තමයි ඒ අවුරුදු 6 අවුරුදු 5ට අඩු කළේ. එතකොට තර්කයක් ඉදිරිපත් කළා, මේ අඩු කිරීම අනාගත ජනාධිපතිවරුන්ට බලපාන නමුත් සිරිසේන ජනාධිපතිට බලපාන්න බෑ. ඒ මොකද ජනතාව එතුමා අවුරුදු 6කට පත් කළා කියලා. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඒ විශේෂ සාධකයේ තිබියදී පව බොහොම පැහැදිලි නිගමනයකට ආවා. 19 සංශෝධනය සම්මත කළා තියෙනවා. එම නිසා ඒක ඉදා ඉඳන් සම්මත කරපු දවසේ ඉඳන් ඒක බලාත්මකයි. එම නිසා අනාගත ජනාධිපතිවරුන්ට පමණක් නෙවෙයි ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරුන්ටත් ඒක බලපානවා. ඉඳ එතුමාගේ නිල කාලයත් අවුරුදු 5යි. එතකොට දෙවෙනි නඩු තීන්දුව. තුන්වෙනි නඩු තීන්දුව මේ ගේ සඳුදා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කරපු නඩු තීන්දුව CD ලෙනව කියන පුද්ගලයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. මේ පිළිබඳ යම් කිසි අපහැදිලිතාවයක් තියෙනවා කිව්වා. ඒක निराකරණය කරන තුරු මැතිවරණ කොමිෂන් සභාවට නියෝගයක් දෙන්නයි කිව්වා. ජනාධිපතිවරණ පවත්වන්න එපා කියලා. ගරු මන්ත්‍රීතුමනි, ශ්‍රේෂ්ඨාධිකරණය ඒක විසිකරලා දැම්මා ඒ නඩුව. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා මේකේ බැලූ බැලනට කිසිම දෙයක් නැහැ. එම නිසා උසාවියේ කාලය අපි නාස්ති කරන්නේ නැහැ. මේක ඉදිරියට ගෙන යන්න අපි අවසර දෙන්නේ නැහැ. බොහොම දැඩි දෝෂාරෝපණයට ලක් කළා වෙනව කියන පුද්ගලයා. එතුමාගේ නැහුවා වෙනව කියන පුද්ගලයා වගකීමක් ඇති පුරවැසියෙක්ද? ඇයි මේ විදිහ සම්පූර්ණයෙන් නුසුදුසු දේවල් කරන්නේ? මේවා ගැළපෙනවාද? එහෙම කියලා පැය දෙකක් ගියේ නැහැ. උසාවියේ රැස් වුණේ 10:30ට, 12යි කාල වෙනකොට උසාවියේ තීන්දුව ප්‍රකාශ කළා. මේක බලන්න දෙයක් නැහැ, කියවන්න දෙයක් මුකුත්ම මේකේ නැහැ. මේක ඉතාමත් හිස් නඩුවක්. එහෙනම් අපි මේක ආරම්භයේදීම ප්‍රතික්ෂේප කරනවා කියලා. එතකොට මේ රටේ උත්තරීතර අධිකරණය ඒ කියන්නේ මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිර්වචනය කිරීමට බලය තියෙන එකම අධිකරණය තුන් වතාවක් ප්‍රකාශ කරලා තිබෙනවා අවුරුදු 5යි අවුරුදු 6ක් නොවේ කියන්නේ. ඉතින් ඒක කෙලින්ම සඳහන් වෙනවා අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 30 වගන්තියේ 2 උපවගන්තියේ. එහෙමම සඳහන් වෙනවා අවුරුදු 5යි. දැන් මේ 83 ආයන්න කියන වගන්තිය කිසිසේත් ජනාධිපතිවරයාගේ නිල කාලයට ඍජුව හෝ වක්‍රාකාරයෙන් බලපාන වගන්තියක් නොවේ. ඒ වගන්තිය කතා කරන්නේ වෙන දෙයක් ගැන. යම්කිසි අවස්ථාවකදී මේ ගරු සභාව නිත්‍යානුකූල විදිහට ජනාධිපතිවරයාගේ නිල කාලය දීර්ඝ කිරීමට උත්සාහ දරනවා නම් එවැනි තත්ත්වයකදී බලපාන නීතිය කොමත්ම කියන එක. එතකොට ජනාධිපතිවරයාගේ නිල කාලය පිළිබඳ කිසිම අදාළ භාවයක් නැහැ 83 ආ කියන වගන්තිය. එහෙනම් මොකද මේ කරන්න හදන්නේ? මේක සම්පූර්ණ අනවශ්‍යයි. මේ කරන්න කිසිම හේතුවක් නැහැ. හැබැයි මේක කිරීමෙන් ලොකු හානියක් සිදු වෙනවා. මේ කරන්න හදන්නේ ලොකු ව්‍යාකූලතාවයක් ජනතා මනසේ ඇති කිරීමට. දැන් අපි දන්නවා මුළු රටම බලා සිටියා ජූලි 8 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මොකක් වෙයිද කියලා. දැන් මේ හදන්නේ තව කවහරි තව ලෙනම කෙනෙක් උසාවියට යවන්න. තව අවුලක් ඇති කළා. ආයි ජනතා මනසේ දැන් වෙයිද නොවේද? ජනාධිපතිවරණය පවත්වයිද නොපවත්වයිද? ශ්‍රේෂ්ඨාධිකරණයේ මොනවහරි තීන්දුවක් දෙයිද මේක කල් දැමීමට? මේ විදිය සැකසංකා ඉස්මතු වීමට කිසිම තර්කානුකූල පදනමක් නැහැ. හැබැයි එවන් තත්ත්වයක් තුළ නැති ප්‍රශ්නයක් කෘතිම ලෙස මවාපාලා රට අවුල් කිරීමේ හා මේ තනතුරට කොහොම හරි එක උප්පරවැට්ටියක් අසාර්ථ වෙනකොට තව එකක් දිගින් දිගටම මේ ප්‍රයත්නය ඉදිරියට ගෙන යාම තමයි මේකේ අදිෂ්ඨානේ. ඒ හැරෙන්න වෙන කිසිම දෙයක් මේකේ නැහැ. අනික දැන් සමහර අය කියනවා ජනාධිපතිවරයා රජ බොහෝ උපක්‍රමශීලී, මේවා හරි විදිහට දුරදිග බලලා කරන්න පුළුවන්, එහෙම කිසිම දෙයක් නැහැ. ගරු මූලාසනාර වන මන්ත්‍රීතුමනි මේක කරන්න බෑ කාල සීමාවන් අනුව.
මන්ත්‍රීතුමාට විනාඩි දෙකක් තියෙනවා තව.
ඔව්, ඒ මොකද මේක මේක පනතක්, මේක යෝජනාවක් නෙවෙයි, මේක පනතක්. එතකොට මේක ගෙනාම ගැසට් කරන්න ඕනේ සතියක්. දැන් එන සතියේ මේක ගෙනාවත් එන සතිය කියන්නේ ජූලි 15. එතකොට ගැසට් එකේ තියෙන්න ඕනේ සතියක්. එහෙනම් ප්‍රථමවතාවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ ජූලි 23. ජූලි 23 පාර්ලිමේන්තුව රැස් වෙන දවසක්. සතියකට පස්සේ ජූලි 23 මේක ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට ඊට පස්සේ සති දෙකක් දෙන්න ඕනේ. එහම ඕනෑම පුරවැසියෙකුට තියෙනවා සති දෙකක් උසාවියට ගිහිල්ලා පෙත්සමක් ඉදිරිපත් කිරීමට. එතකොට අගෝස්තු 6 වෙනිදා දක්වා කිසිවක් කරන්න බෑ. අගෝස්තු 6 වෙනිදා දක්වා කිසිවක් කරන්න බෑ. අගෝස්තු 6 වෙනිදා වෙනකොට මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණය පිළිබඳ ප්‍රකාශනය නිකුත් කරලා ඉවරයි. මැතිවරණ කොමිෂන් සභාවට ඒ බලය ලැබෙනවා තව දවස් 6කින්. ජූලි 17 වෙනිදා. එතකොට මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරලා තියෙනවා මේ මාසයේ අන්තිමට ඒ ප්‍රකාශනය නිකුත් කරනවා කියලා. එතකොට අගෝස්තු 6 වෙනිදා වෙනතුරු මේ රජයේ ඉදිරිපත් කරන පනත පිළිබඳ කිසිවක් කරන්න බෑ. අගෝස්තු 6 වෙන විට පරක්කු වැඩි මැතිවරණ කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් ගතයුතු පියවර අරගෙන. තව එක කරුණක් මම ඉතාමත් කෙටියෙන් කියනවා ගරු මන්ත්‍රීතුමනි, අද උදේ සාකච්ඡා වුණා ඉතාමත් බරපතල නඩුවක් සම්බන්ධයෙන් පොලිසියේ ක්‍රියාමාර්ග ගැන. දැන් අපි මේක කනගාටුවට කරුණක්. මං කවදක්වත් දැකලා නැහැ පොලිසිය නායකත්වයේ පොලිසිය මේ විදිහට රූපවාහිනියේ කැමරා ඉදිරියේ හැමදාම අපි දකිනවා හවස. එතකොට පොලිසියට කරන ප්‍රකාශනයක් බරපතල නඩුවක් මිනිහ මැරුම් නඩුවක් පිළිබඳ විමර්ශනයක් කරනවා නම් ඒකේ එකම අරමුණයි තියෙන්නේ. ඒ කියන්නේ සාක්ෂි එක්කාසු කළා උසාවියට ඉදිරිපත් කිරීම. උසාවියෙන් නිවැරදි තීරණය ලබා ගැනීම. හැබැයි මේව කරන්නේ අප්‍රසිද්ධයේ. මේ රටේ ඉතිහාසයේ කවදක්වත් පොලිසිය නායකත්වය හා පොලිසිය මේ විදිහට කැමරා ඉදිරියේ රංගන ඉදිරිපත් කරේ නැහැ නළුවන්.
ඔබතුමායි කාලය අවසන් කරුමන්තුමනි.
ඒ නිසා ඒක ඉතාමත් අවසනාවන්ත දායක තත්වයක්. මේ රටේ යුක්තිය පසුදලීමට ඒක විශාල අගතියක් බව සඳහන් කරමින් ඔබතුමාට ස්තුති කරමින් මගේ වචන සභාවේ අවසන් කරනවා.
ස්වාමි ස්තුති කරු. මන්තුම ඔව ගරු සාන්ත බණ්ඩාර මන්තුම
ගරු මූලස්ථානාධිපති මන්ත්‍රීතුමනි දැන් අද බලන්න මේ සම්පූර්ණ දවසම අරගෙන මේ විකාර රූපී මාතෘකාවක් කතා කරන්නේ මේ පැහැදිලිව ජනාධිපතිතුමත් කැබිනට් මණ්ඩලයේ සියල්ල තීරණය කරලා තියෙනවා ජනාධිපතිවරණය නියමිත වේලාවට තියන්න මේ වගේ විහිළු කිරීම තුළින් පාර්ලිමේන්තුව තවත් හැල්ලු වෙනවා ඒ නිසා කරුණාකරලා මම අපේ කවුද පක්ෂ නායකින් වෙන තිල්ලා සිටිනවා ගේන ගේන ඕන දෙයක් ගෙනල්ලා මේකේ විවාද කරන්න ගන්න එපා අද මොනතරම් ප්‍රශ්න තියෙනවද ජනතාවට
හරි බොහොමස්තුතියි
බොහොමස්තුතියි ඒව කතා කරන්න අද දවසේ වෙන් කරගන්න දේවා මේ රාජ්‍ය මුදල් කාබාසිනා කරන මේ වගේ වැදගත්
බොහොමස්තුතියි බොහොමස්තුතියි ගරු රෞෆකින් මන්තුමා ඔබතුමාට විනාඩි 7ක් තියෙනවා
ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි මෙම ව්‍යවස්ථාවේ තියෙන ව්‍යාකූලත්වයක් පෙන්눔 කරමින් ඒකට පිළියමක් හැටියට දැන් අමාත්‍ය මණ්ඩලයේ තීරණයකුත් අරන් තියෙනවායි කියන කතාව උඩ තමයි දැන් මේ විවාදය අද පවත්වන්නේ. ඇත්ත වශයෙන්ම පරස්පරතාවයක් තියෙනවද කියන ප්‍රශ්නයකුත් තිබෙනවා. ඒකයි මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමයි මීට කලින් කතා කරපු සුමන්දරන් මැතිතුමයි ඉතාම පැහැදිලිව කිව්වේ. මේක හරියට ඇත්ත වශයෙන්ම සිංහලේ කතාවක් තියෙනවා. අර මේ වදයකට අතගාපු කෙනෙක් ඇංගලි ලෙවකන් නැතුව ඉන්නේ නැහැ. ඉතින් ජනාධිපති ධූරයට පත් වුණු කෙනෙක් මේ වගේ උප්පරවැට්ට සෝසයා ඉඳීම තමයි මේ රටේ තියෙන ප්‍රශ්නේ. දැන් මේක ඇත්ත වශයෙන්ම ඉතාම සරල විදිහට කවුරුත් තේරුම් ගන්න පුළුවන් දෙයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ ඡේද 3 මේ වගන්ති 3 පිළිබඳව පරස්පරතාවයක් තියෙනවායි කියන එක පිළිබඳව අමාත්‍ය මණ්ඩලය මෙහෙම කතා කරනවට උසාවියෙන් 3 වතාවක් තීන්දුව දීලා ඉවරයි. 3 වතාවක් මේක නිර්වචනය කරලා ඉවරයි. දැන් මොකටද මේ හදිස්සිය? ආපෝ මොකද? මේ අර ඊය පෙරේදා සඳුදා ශ්‍රේෂ්ඨාධිකරණයේ තිබුණ නඩුවේ පෙත්සම් කරු කාගේ බලල්ලතක්ද කියන එක කවුරුත් දන්නවා. දැන් තමයි ඉතින් පූස මල්ලෙන් පණින්නේ. ඒ කැබිනට් තීන්දුවෙන් පස්සේ අපිට පූස මල්ලෙන් පැන්නා කියන එකයි දැන් අපි තීරුම් ගන්න තියෙන්නේ. ඒ ගැන විතරයි දැන් අපි කතා කරන මොකද මේකෙන් නොයෙක් නොයෙක් උප්පර වැට්ටි. මේකෙන් සිදු වෙන්න පුළුවන්. පනතක් ගෙන්න පුළුවන් මේ ව්‍යවස්ථාවේ සංශෝධනයකට නෙවෙයි. සාමාන්‍ය පනතක්. නමුත් ව්‍යවස්ථාවේ යම් වගන්තියකට පටහැනි නම් ඒ පනත 3/2 ඡන්දයේ ඇතුව සම්මත කිරීමට අමාත්‍ය මණ්ඩලයෙන් අනුමැතියක් අරගෙන පනත සාමාන්‍ය පනතක් ගෙනල්ලා. ඒකට කලිනුත් තියෙනවා උදාහරණ මේ සභාගර්භයේ කමිටු මේ කමිටි ස්ටේජ් ඇමෙන්ඩ්මන්ට්ස් කියලා ගෙනවිත් ඒක කොහොම හරි තමන්ට ඕන දේවල් කරගන්න පුළුවන් කියන චේතනාවෙන් මේක කරනවාද ඕ කියන සැකයකුත් මතුවෙලා තිබෙනවා. ඒ උඩ තමයි අපි මේ කල්තැබීම විවාදයේ ඉල්ලුවේ. මොකද විටින් විට මේ වගේ උප්පරිවැට්ටු හොයගෙන මොකටද මේ අමාත්‍ය මණ්ඩලයේ කාලය නාස්ති කරන්නේ මොකට? 3 වතාවක් මේ නැති පරස්පරතාවයක්. පරස්පරතාවයක් නැහැ කියන්නේ හේතුව මේකයි. මේ කියනවා කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ පත්‍රිකාවේ තිබෙනවා මෙහෙම අවුරුදු 6ක් කියලා අවුරුදු 5ක් කියලා වගන්ති දෙකක කියලා තියෙනවා. 83 වැනි වගන්තියේ අවුරුදු 6ක් කියලා තියෙන බැවින් අපි මේ ව්‍යාකූලත්වය නැති කරන්න ඕනේ කියන උවමනාවෙන් මේක ඉදිරිපත් කරනවායි කියලා. මොකද කියන අවුරුදු 6ක් කියලා මෙතන කියවලා නැහැ. මේ කියනවා 83 ආවගන්තිය කියන්නේ මෙහෙමයි. ජනාධිපතිවරයාගේ දුරකාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ ඒකයි කියලා දෙන්නේ. එතකොට මේ අවුරුදු 6ක් කියලා නැහැ. ඉතින් මේ ගැන ඕනතරම් 3 වතාවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු ලබා දීලා ඉවරයි. ඊන්පසු මොකටද මේකේ මේ අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් කරගෙන පනතක් ගෙන්න හදන්නේ? මේ ඔක්කොම මේ පිටිපස්සේ ව්‍යංගයෙන් වක්‍රාකාරයෙන් වෙනත් වැඩ පිළිවෙලක්. තියන්න පුළුවන් කියන සැකය
ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා.
ඔව්, මතුවලා තියෙන බැවින් තමයි අපි මේක දැන් ප්‍රශ්නේ නගින්නේ. මේක හරියට මේ සමහර මන්ත්‍රීවරුන්ට ගිහිල්ලා ගමට යන්න බෑ, ගිහිල්ලා ජනතාවට පිළිතුරු දෙන්න බෑ, ආපහු පාර්ලිමේන්තේ පාර්ලිමේන්තු එන එක සැකයි. එහෙනම් අවුරුදු දෙකකින් පාර්ලිමේන්තු කල් දාගන්න පුළුවන් නම් නැත්තම් දුර කාලේ වැඩි කරගන්න පුළුවන් නම් ඒක සැපයි නේද? ඉතින් එතකොට මේක ඇවිල්ලා ජනාධිපතිතුමායි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙනෙකුටත් මේක ඇවිල්ලා හරියට ඇලඩින් පාන ගනින් පාන ගන්න මාව ගනින් ඒකයි වැඩේ. මේක ඇවිල්ලා ඇලඩින් පාන ගනින් පාන ගන්න මාව ගනින් කියන කතාවගේ කතාවක් තමයි දැන් මේක කරන්නේ. ඒකයි මේකේ ඇත්ත පරමාර්ථය කියලා කියමින් මේ වගේ කාලය නාස්ති කරන අපි නෙවෙයි, කාලය නාස්ති කරන මේ රටේ අමාත්‍ය මණ්ඩලය කියලා කියමින් මම ඒක පැත්තක තියලා තවත් මේ ප්‍රශ්නයක් පිළිබඳ විශේෂයෙන්ම මේ අද ඩේලි මිරර් පත්තරේ මැද පිටුවේ තියෙනවා මේ VFS ආයතනය නිකුත් කරපු නිවේදනයක්. New visa fee does not discourage international visitors. VFS Global. සම්පූර්ණම සාවද්‍ය නිවේදනයක්. මං ඔප්පු කරා Committee on Public Finance එකේ ඒ ඇවිල්ලා හිටියා මේ there was the Tourism Development Authority DG who was there. I showed him the figures very clearly how the tourism arrivals have dropped because of this new visa fiasco. Very clearly, I pointed out how this is happening. Therefore, this drop in tourist arrivals is purely because of this unnecessary service fee that have been charged, $25 per tourist who comes here. Therefore, very large drop in tourist arrivals is seen as between the period from January to April this year, as when you compare it with the last year. That those figures were shown, and the DG Tourism Development Authority agreed with me. He said this is because of the visa fees, increase the visa fees. Therefore, large impact in our tourist arrivals has happened because of this fraudulent deal with the so-called consortium that had been formed, and therefore the government and the cabinet who approved this deal will have to take responsibility for this large drop in tourist arrivals, as a result of which our foreign exchange earnings have been seriously impacted. And that matter, I am tabling, presiding member, since the time is limited, I had noted the detailed reply to this VFS statement in the business page today, and I would like to ask you to include this as a part of my speech today because of brevity of time.
Thank you very much. ගරු අමාත්‍ය කාංචන විජේරත්න මහත්මයා, ඔබතුමාට විනාඩි 25ක කාලයක් තියෙනවා.
ස්තුතියි මුලාසනේ මන්ත්‍රීතුමනි. ගරු මන්ත්‍රීතුමනි, මම හිතන්නේ මට පෙර කතා කරපු අපේ හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහත්තුමා එකමා එක වෙලාවක කිව්වා මේ කාරක සභා අවස්ථාවවලදී කරපු විවිධ ක්‍රියාවලිය තුලින් ගෙනාපු පනත් වෙනස් කරලා කරපු උප්පර වැට්ටි. මම එතුමාගේ උප්පර වැට්ටිය එතුමාව මතක් කරපෙක හොඳයි. 2017 අවුරුද්දේ මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු පළාත් සභා චන්ද්‍රක්‍රමයට කාන්තා නියෝජනය ගෙනෙන සංශෝධනයේදී පයතනේ මූලාසනේ මන්ත්‍රීතුමනි රවුෆ් හකීම් මහත්තුමාට අමතක වෙලා තියෙනවා එතුමන්ලා 70/30 යෝජනාව 60/40 කරලා අවසානයේදී අත්තකුරෙන් අපිට ඒ වෙලාවේ ආණ්ඩුව නියෝජනය කරපු සියලු දෙනා කිව්වේ රවුෆ් හකීම් මහත්තුමා ඇතුළු සුළු ජාතික පක්ෂ නියෝජනය කරන නායකයන් 50/50 මේක වෙනස් කරේ නැත්නම් අපි ඡන්දෙ දෙන්නේ නැහැ කියලා ආණ්ඩුවට බලපෑම් කරා කියලා ඒ වෙලාවේ. එසේ හැම උප්පර වැටි කරපු රවුෆ් හකීම් මහත්තුමා අමතකලා තියනවා පහුගිය කාලේ එතුමන්ලා කරපු ක්‍රියාවලියන් පිළිබඳව. ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, මම ඇත්තට බැලුවා මේ යෝජනාව මොකක්ද කියන එක. මේ යෝජනාවට අත්සන් කළ තියෙන්නේ කවුද කියන එක. දැන් මේ යෝජනාවේ කියන්නේ નિયમિત කාලයට මැතිවරණයේ ජනාධිපතිවරණයේ පවත්වන්න කියලා. දැන් ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, මේ මැතිවරණය සම්බන්ධයෙන් රජය ගන්න පුළුවන් හැම තීන්දුවම කරගෙන තියෙනවා. අයවැයෙන් මුදල් වෙන් කිරීම කරලා තියෙනවා. ජනාධිපතිතුමා නිවේදනය කරලා තියෙනවා මේ වසරේ ජනාධිපතිවරණය පවත්වනවා කියන එක. නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දැක්වුවා අවුරුදු 6ක් නෙවෙයි අවුරුදු 5යි තියෙන්නේ ජනාධිපතිවරයාගේ නිසි කාලෙට මේක තියන්න ඕන කියන එක. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් තියෙනවා. මේ ඔක්කොම තියෙන අවස්ථාවේ මෙතුමන්ලා මේ වෙන අවධානය යොමු කරන්න හදන්නේ මේ රටේ තියෙන ප්‍රශ්න අමතක කරලා, මෙතුමන්ලා නිර්මාණය කරමින් යන ප්‍රශ්න අමතක කරලා මැතිවරණය ගැන වෙන මාතෘකාවක් ලබා දෙන්න. ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, මම බැලුවා අත්සන් කරලා තියෙන්නේ කිරියල් හිටපු ඇමතුමයි අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමයි. ඒ දෙන්නම තමයි 2018 පළාත් සභා මැතිවරණයේ කල් දාන්න ඔබතුමා වෙලා පළාත් සභාව හිටපු මන්ත්‍රීවරයා මතක ඇති. ඔබතුමා අපි පයින් ආවා මහනුවරින්ද. ඔබතුමා අද දේශපාලන මතේ වෙනස් වුණත් එදා ඒ මැතිවරණයේ කල් දාන්නට විරුද්ධව ආවා. ඒ වෙලාවේ සභානායකවරයා හැටියට කිරියල් ඇමතුමා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක දෙන්න එකතු වෙලා එදා කල් දැම්මේ. දෙන්න එකතු වෙලා තමයි ඡන්දෙ දුන්නේ එදා දවසේ. පළාත් සභාව අද තියන්න බැරි තැනට තල්ලු කරන්න එදා කටයුතු කරපු දෙන්නෙක්ම තමයි අද දාලා තියෙන්නේ. මේ යෝජනාව ටිකක් වෙනස් වුණා නම් හොඳයි ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි. මේකේ මේ ආණ්ඩුව පැත්තෙන් මේ අපි දන්න විදියට නම් කැබිනට් මණ්ඩලයේ කිසිම තීන්දුවක් අරගෙන නැහැ මැතිවරණේ කල් දාන්න. මැතිවරණට අවශ්‍ය මුදල් වෙන් කළා තියෙනවා. දැන් ඊයේ හෝ පෙරේදා මම දැක්කා පෙෆරල් සංවිධානයේ ඇතුළු මේ මැතිවරණ නිරීක්ෂණ කමිටුවල ඉන්න සමාජිකයොත් ගිහිල්ලා මැතිවරණ කොමිසම හමු වුණාට පස්සේ ඔවුන් මාධ්‍යට ඇවිල්ලා කිව්වා මැතිවරණ කොමිසම පැහැදිලිවම කිව්වා අවශ්‍ය මුදලුත් වෙන් කළා තියෙන්නේ, තාක්ෂණික බාධාවකුත් නැහැ, අවශ්‍ය පහසුකමුත් ලබා දීලා තියෙන්නේ. මැතිවරණය මේ ජූලි මාසේ 17 වෙනිදාන් පස්සේ මැතිවරණ කොමිසමට බලය ලැබෙනවා, ඒ අනුව අවශ්‍ය තීන්දුව ගන්නවා කියලා. දැන් මැතිවරණ කොමිසමත් කියනවා නම් ප්‍රශ්නයක් නැහැ කියලා, ආණ්ඩුවත් කියනවා නම් ප්‍රශ්නයක් නැහැ කියලා, ශ්‍රේෂ්ඨාධිකරණයත් කියනවා නම් ප්‍රශ්නයක් නැහැ කියලා. මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ යෝජනාවේ අරමුණ කියන එක. මට නම් තේරෙන්නේ මේ යෝජනාව ටිකක් වෙනස් වුණා නම් හොඳයි. මට නම් තේරෙන්නේ මැතිවරණේ කල් දාන්න හදන්නේ ආණ්ඩුව නෙවෙයි. මැතිවරණේ කල් දාන්න එහෙම නැත්නම් මේ රටේ යන මේ වැඩපිළිවෙල අස්ථාවර කරන්න විපක්ෂයේ නියෝජනය කරන වෘත්තීය දේශපාලන වෘත්තීය සමිති කීපයක් කටයුතු කරනවා කියන එක පේනවා. තැපැල් එකේ වර්ජනය, දුම්රිය වර්ජනය, ග්‍රාම නිලධාරී වර්ජනය, පරිපාලන කාර්යාලවල වර්ජනය, මෙන්න මේවා තමයි ඍජුව බලපාන්නේ මැතිවරණයකට. මැතිවරණයකට අවශ්‍යයි ග්‍රාම නිලධාරීන් සේවය කරන්න. මැතිවරණයකට අවශ්‍යයි තැපැල් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වීම. මැතිවරණයකට අවශ්‍යයි ප්‍රවාහන සේවාවන් පවත්වාගෙන යෑම. මෙන්න මේවා පිටිපස්සේ කවුද ඉන්නේ? මේ හැම වෘත්තීය සමිති මේ වෙලාවේ කරන මේ අසාධාරණ මේ වෙලාවේ කරන මේ ක්‍රියාව පිටිපස්සේ ඉන්නේ දේශපාලන අරුණක් ඇතුළේ ඉන්න වෘත්තීය සමිති මිසක් මේ රටේ ක්‍රියාත්මක වෙන සාමාන්‍ය වෘත්තීය සමිති නෙවෙයි. එනිසා මම හිතන්නේ යෝජනාව ගැන යුතුව තිබුණේ, ඒ දෙපළවෙන් ගැන යුතුව තිබුණේ මේ කරන වෘත්තීය ක්‍රියාමාර්ග මේ වෙලාවේ නවත්තලා ජනාධිපතිවරණයට අවශ්‍ය පහසුකම් ටික සපලස දෙන්න කියලා, ඒ වටපිටාව නිර්මාණය කළ දෙන්න කියලා. ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, අපි කැබිනට් මණ්ඩලයට ගෙනාපු යෝජනාව, ජනාධිපතිතුමා ගෙනාපු යෝජනාව මේක නොදැනුවත් නෙවෙයි, ජීඑල්පී රිසමතුමත් දන්නවා, රවුෆ් හකීම් මැමතුමත් දන්නවා, සුමන්තිරන් මන්ත්‍රීතුමත් දන්නවා, මේ කට්ටිය නීතිඥ, අධිනීතිඥ, ජනාධිපති නීතිඥ, මේ තුන්දෙනාම, මේ තුන්දෙනාම දන්නවා මේ පනතක් ගේනකට මේ දවසකින් දෙකකින් පනතක් ගේන්න බෑ කියන එක. දැන් ඊයේ ගෙනාපු යෝජනාව කෙටුම්පත් කරන්න ඕන නීති කෙටුම්පත් කාර්යාලේ. නීති කැටුම්පත් කාර්යාලය ඒක කැටුම්පත් කරලා ඉවරලා දෙන්න ඕන කැබිනට් මණ්ඩලයට අනුමත කරන්න. කැබිනට් මණ්ඩලය අනුමත කරාට පස්සේ ගැසට් කරන්න ඕන. දැන් ආයේ කැබිනට් මණ්ඩලයේ රැස් වෙන්නේ ලබන සොඳා. අපි හිතමු ලබන සොඳා එනවා කියලා. ගැසට් කරලා දින 7ක් කියන්න ඕන පාර්ලිමේන්තුවේ සභාගත කරන්න. සභාගත කරලා දින 14ක් දෙන්න ඕන මේ රටේ පුරවැසියන්ට ඒක අභියෝගයට ලක් කරන්න. ඊට පස්සේ ඒ දින 14 ඉඳලා දින 21ක් ලැබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ පිළිබඳව යම් තීන්දුවක් ගන්නවා නම් තීන්දුවක් ගන්න. ආයේ පාර්ලිමේන්තුවේ රෙන්ඩ මේ කාලවකවානු ගත්තත් දින 55කට වැඩි කාලයක් යනවා. ඒ නිසා තව ලබන සතියේ මැතිවරණ කොමිසමට මේ සම්පූර්ණ බලය ලැබෙනවා. නමුත් මේ ව්‍යවස්ථාවේ යම් කිසි අපිට පේනවා නම් අපහැදිලි තැනක් තියෙනවා. ඒ අපහැදිලි තැන ඔස්සේ ගිහිලා විවිධ පුද්ගලයෝ අභියෝග කරනවා මේ පිළිබඳ කතාවක් මතු වෙලා තියෙනවා කියලා තියෙනවා නම් ඒක තමයි ජනාධිපතිතුමා කිව්වේ ඒක නිවැරදි කරන්න අපි අවුරුදු 6 නෙමෙයි අවුරුදු 5 කියන එක මේ වගන්ති දෙකම එක සමාන කරන්න ඕන කියන එක. ඒක එතුමන්ලා කැමති නැත්නම් මේ පාර්ලිමේන්තුවේ මේ මේවර ගන්න එතුමන්ලාට ඒක පුළුවන්කම කියනවා. නෑ අපි ඊළඟ පාර්ලිමේන්තුවේදී මේක වෙනස් කරමු කියලා කියන්න. ඒක අද කැබිනට් මණ්ඩලය කරලා තියෙනේ ජනාධිපතිතුමා කරලා තියෙන්නේ නීතිමය ප්‍රතිපාදන ලබා දීලා තියෙනවා ව්‍යවස්ථාවේ තියෙන අපහසුතාවයක් නිවැරදි කිරීම සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීම. එනිසා මේකේ ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි අපි පැහැදිලිව කිව යුතුව තිබෙනවා ජනාධිපතිවරණයට අපි සූදානම්. ආණ්ඩු පක්ෂේ නියෝජනය කරන අපි ජනාධිපතිවරණය වෙනුවෙන් අපි අපේ වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. අපි මැතිවරණ ව්‍යුහය පිළිබඳව අපි සාකච්ඡා කරලා තියෙනවා. අපි හැබැයි මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කරලා නැහැ. මොකද අපේ රටේ තාම තියෙනවා අපිට කරගෙන යන්න රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. ඒ කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙලක් තියෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු කරගෙන ගියා. තව අපේ තියෙන කොටසක් කරන්න මේ රටේ ක්‍රියාත්මක වෙන සංවර්ධන යෝජනා අනෙකුත් යෝජනා අවසානෙ දක්වා ගෙනියන්න මැතිවරණය නම් කරනකම් මේ රටේ ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් ඒ වගකීමක් තියෙනවා. ඒ නිසා අපි ඒ වගකීම කරන අතරෙත්ම අපි මැතිවරණ ක්‍රියාවලිය කරන්නේ. හරියට නම් කරාට පස්සේ මැතිවරණ කොමිසම නෝටිස් එක ගැහුවට පස්සේ නිවේදනය දැම්මට පස්සේ අපි කියන්නම් අපිත් මැතිවරණ ක්‍රියාවලියේ සම්පූර්ණ වැඩසටහන වෙනුවෙන් අපි සූදානම් වෙලා ඉන්නේ. නිසා කිසිම සැකයක් තියාගන්න ඕනේ නැහැ. විපක්ෂයේ නියෝජනය කරන පිරිස් වලට නම් අත උස්සලා පුරුදු ඇති මැතිවරණ කල් දාන්න. හැබැයි මේ ආණ්ඩු පක්ෂයේ ඉන්න අපි කවදාක්වත් අපි අත ඉස්සුවේ නැහැ මැතිවරණ කල් දාන්න. ඒ නිසා මැතිවරණ කල් දාන්න ව්‍යවස්ථාමය වශයෙන් හරි අපි උදව් කරලා නැහැ. ඒ නිසා එහෙම හිටපු කණ්ඩායම් වලට සැකයක් ඇති, එතුමන්ලා කරපු ක්‍රියාවලිය පිළිබඳව සැකයක් ඇති. නමුත් අපිට කියන්න පුළුවන් පැහැදිලිවම අපි ඒකට සහභාගී වෙන්නෙත් නැහැ, එහෙම කටයුත්තක් සිදු වෙන්නෙත් නැහැ කියන එක. ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, දැන් අද ඇත්තටම මේ පාර්ලිමේන්තුව අපේ ශාන්ත බණ්ඩාර රාජ්‍යමත්තුමා කිව්වා වගේම හරිම කනගාටුයි. මේ පාර්ලිමේන්තුවේ යෝජනාව ගේන්නේ ප්‍රධාන විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ දෙක ඒකාබද්ධව. ඒකාබද්ධව ගෙනාපු යෝජනාවටවත් අද දවසේ විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරු 4 දෙනෙක්ට වැඩිය නැහැ මේ විපක්ෂේ වාඩි වෙලා මේ යෝජනාව විවාද වෙන අතරතුරේ. මේ දවසක් පාර්ලිමේන්තුවේ කාලය ගන්නේ දැන් මෙතුමන්ලා ඉල්ලකෝ ප්‍රකාශයක් කරන්න ජනාධිපතිතුමා කාලය ගත්තා කියලා. දැන් මෙතුමා මේ යෝජනාවක් ඉදිරිපත් කළා තියෙන්නේ මොන කාලය ගන්නද? අද දවසේ වැදගත් යෝජනා අනපනත් ඕනතරම් ගේන අවස්ථාව තිබියදී විශේෂයෙන්ම මේ රටේ මේ වෙලාවේ අර්බුදයක් නිර්මාණය කිරීම සඳහා විවිධ වෘත්තීය සංවිධාන දේශපාලන ශක්තිය යොදාගෙන ඒ කරන වැඩපිළිවෙළින් රට අස්ථාවර කරන එක ගැන කතා කළ යුතුව තිබෙනවා අද මීට වඩා. ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, අද මේ සමහර වෘත්තීය සමිති කටයුතු කරන්නේ මම මේක හොඳට දන්නවා අත්දැකීමෙන්. පහුගිය අවුරුදු දෙකේ විදුලි බල මණ්ඩලයේ ඒ වගේම කනිත් නීතිගත සංස්ථාවේ මම නම් ඒ වෘත්තීය සමිතිය දැක්කේ වෘත්තීය අරගල අයිති දිනා ගන්න සංවිධාන හැටියට නෙවෙයි, ත්‍රස්තවාදී සංවිධාන හැටියට. ඒ ඉන්න නායකයෝ කීප දෙනා කටයුතු කරේ ත්‍රස්තවාදීන් විදියට. අද දවසෙත් මම දකින්නේ මේ සමහර වෘත්තීය සමිති, මම කියන්නේ හැම එක්කෙනාම කියලා, හැම නායකෙක්ම කියලා, හැම අනුගාමිකෙක්ම කියලා. හැබැයි මේ දේශපාලන වශයෙන් කටයුතු කරන බොහෝ පිරිස් කටයුතු කරන්නේ ත්‍රස්තවාදීන් වගේ. අද ජනතාව එක පැත්තකින් පිටියට හේතු කරලා තියෙනවා ආණ්ඩුවෙන් වරප්‍රසාද එහෙම නැත්නම් ඉල්ලීම් දිනා ගන්න ජනතාව පිටියට හේතු කරන්න. මුලාසනේ මන්ත්‍රීතුමනි, ඔබතුමාට මතක ඇති මීට වසර 15කට පෙර 2008 අවුරුද්දේ එල්ටීටී ත්‍රස්තවාදීනුත් මෙහෙම හිර කරා මිනිස්සුන්ව. මාවිල්ලාරු සොරවව වහල ඉවරලා වතුර දෙන්නේ නැහැ, අපි අපේ ඉල්ලීම් දිනා ගන්න, අපේ මේ ප්‍රදේශයේ අයිතිය දිනා ගැනීම සඳහා අපි මෙතනින් එහාට වතුර දෙන්නේ, අපි මේ සේවාවන් දෙන්නේ නැහැ කියලා අපි හිර කරා. ඒ වෙලාවේ ආණ්ඩුව ගත්ත මොකද තීන්දුව? නෑ, අපි සොරවව ගිහිල්ලා නිදහස් කරගෙන ජලයත් ලබා දීලා අපි මේ සේවාවන් ටික පවත්වාගෙන යන්න වගේම මේ රටේ ජනතාව නිදහස් කර ගන්න ඕන කියලා. අද මොකද කළ තියෙන්නේ? අද දුම්රිය සේවක වර්ජනය කියලා ස්ථානාධිපතිවරු කීප දෙනෙක් මොකද ඉල්ලන්නේ? ඔවුන් ඉල්ලනවා පුරප්පාඩු වලට බඳව ගන්න, උසස් වීම දෙන්න. පුරප්පාඩු වලට බඳව ගන්න එක ගරු මන්ත්‍රීතුමනි, ඒක අපේ රජයේ ප්‍රතිපත්තිය. මේ වෙලාව අපිට තේරෙනවා ඉන්න පිරිසටත් පටිගෙවා ගන්න විදියක් නැත්තම්, ඉන්න පිරිස ඉල්ලන දීමනා දෙන්නත් බැරි නම් තව පිරිසක් එකතු කරගෙන ඉවරලා මේක තව දුරටත් අපි අසාර්ථක කරගන්න ඕන. දැන් විදුලි බල මණ්ඩලයේ ගත්තම විදුලි බල මණ්ඩලෙත් ඉන්න අනුමත සේවක මණ්ඩලයේ 26000ක්. හැබැයි දැන් ඉන්නේ 22000යි. අපි දැන් හිතුවොත් එහෙම තව 4000ක් බඳව ගන්නවා කියලා.
ඔබතුමාට විනාඩි 2ක් තියෙනවා.
කීයද?
විනාඩි 2ක් තියෙනවා ඔබතුමාට.
විනාඩි 2ක්.
ඔව්.
ඒ නිසා එහෙම හිතුවොත් එහෙම අපි ඒලාවේ අපිට මේ වෙලාවේ තව බරක් දාන්න වෙනවා විදුලි පාරිභෝගිකයන් වෙත. ඒ නිසා අපි තීන්දුව తీරන ගන්න ඕන අවශ්‍ය වෙලාවට බඳව ගන්නත් ඒ අවශ්‍යතාවයන් වෙනුවෙන් බඳව ගන්න. අද මේ සමහර වෘත්තීය සමිති පාසල් එවන්න එපා දරුවෝ ගුරුවරු වෙන්නේ මේ රජයේ පාසල් වල විතරයි නෙවෙන්නේ පෞද්ගලික පාසල් වල කිසි ප්‍රශ්නයක් නැහෙනි පෞද්ගලික පාසල් වල ඉගෙන ගන්න දරුවෝ ටික හරියට වෙලාවට පාසලටත් යනවා හරියට වෙලාවට විභාගෙත් කරනවා වෙලාවට විශ්වවිද්‍යාලටත් යනවා ඒ විශ්වවිද්‍යාල පහසුකම් නැති වෙන්නේ කාටද මේ රජයේ පාසල් වල නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්න අහිංසක මිනිස්සුන්ට ඒ මිනිස්සුගේ දරුවන්ට ඒ පිරිස පිටියට හේතු කළ කටයුතු කරන්න වෙන කවුරුවත් නෙවෙයි ජෝසප් ස්ටාලින්ලා කියන්නේ නම් ත්‍රස්තවාදීන්මයි වෙන වෙන වචනයක් නැත දැන් ඕනනම් අදහවස් එකතු වෙලා ඔය වෘත්ති සමිතියේ කියයි අන්න අහවල් ඇමතිවරයා අපිව ත්‍රස්තවාදීන් කිව්ව ඒකින්ද හෙට දවසේ අපි තව මේක දිගට කරගෙන යනවා කියලා ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි අපි ආණ්ඩුවක් හැටියට කවුරු ආණ්ඩු කරත් තීන්දුව తీරන ගන්න ඕන මේ සේවාවන් අඩපණ කරගෙන මහජනතාව පීඩාවට පත් කරගෙන ආණ්ඩු වෙනස් කරන ඡන්දෙදි ගහන්න කතිරෝඩ නම් විරුද්ධව ගහන්න ඒ වෙනුවෙන් අභියෝග කරන්න උද්ඝෝෂණ කරන්න හැබැයි මිනිස්සු මේකට හිර කරගෙන කටයුතු කරනවා නම් මිනිස්සුගේ ජීවිත අහිමි වෙනවා නම් ඊයේ දවසේ දුම්රියේ ගමන් ගත්ත එක මගියෙක් මරණයට පත් වුණා ඒ මරණේ වගකීම ගන්න ඕන කවුද මරණේ වගකීම ගන්න ඕන ඒ උද්ඝෝෂණය කරපු වහලා ගියපු ඒ ත්‍රස්තවාදී වෘත්ති සමිති කණ්ඩායම්වල නායකයෝ ඒ මෙහෙවපු පිරිස් ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි අද මන් දැක්ක කියනවා දුම්රිය සාමාන්‍ය අධිකාරීතුමා සේවකයන් ඇවිල්ලා හිටියත් සමහර සේවකයන්ට වැඩ දෙන්න විදියක් නැහැ මොකද ස්ථානාධිපතිවරු සමහර කට්ටිය ඉබි යතුරු දාලා ලොක් කරලා මේව අරගෙන ගිහලා යතුරු කියලා ඒ යතුරු ලොක් කරලා ගිය කට්ටිය කරලා තියන්නේ අර මාවිල්ලාරු සොරවුව වැහුවා වගේ එල්ටිඩී ත්‍රස්තවාදීන් කරපු ක්‍රියාවම තමයි වෙන මිනිහෙක්ට වැඩ කරන්න එන්න දෙන්නෙත් නැ වෙන කාටවත් එක ක්‍රියාත්මක කරන්න දෙන්නෙත් නැ ජනතාව අපහසුතාවයට පත් කරමින් කරන ක්‍රියාවලිය
ඒ නිසා කාලය අවසන් වෙනවා ගරු
මහත්මයා අත්‍යවශ්‍ය සේවාවක් හැටියට මම නම් විශ්වාස කරනවා අත්‍යවශ්‍ය සේවාවකට ගැසට් කරලා තියෙනවා නම් ඒ නීතිය පාවිච්චි කරන්න නැතුවන් වැඩක් නැන්නේ නැ ඒ නීතිය පාවිච්චි කරලා මේ සේවය අතහැරලා ගිහිල්ලා ඉන්න පිරිස් ක්‍රියාත්මක නොකරන පිරිස් වෙනුවෙන් මොන ප්‍රතිඵලය ලැබුණත් මැතිවරණවල තීන්දුව తీරන ගත්තේ නැත්නම් මේ රට නිවැරදි දිශාවකට ගෙන යන්න බෑ මේ රටේ බරක් වෙච්ච සමහර ආයතන තියෙනවා මේ රටේ බරක් වෙච්ච සමහර නිලධාරීන් ඉන්නවා මේ රටේ බරක් වෙච්ච වෘත්තීය සමිති නායකයෝ ඉන්නවා එකම දවසක්වත් වැඩ කරන්නේ නැතුව පාසල් යන්නේ නැතුව උගන්වන්නේ නැතුව ඒ පාසලේ දරුවෝ එළියට ගන්න ගුරුවරු එළියට ගන්න කට්ටිය ඉන්නවා එක දවසක්වත් වැඩ කරන්නේ නැතුව මේ රටේ විදුලිය කපනවා කියලා කියන පුද්ගලයෝ ඉන්නවා. ඒ හැම එකෙනම පිටිපස්සේ ඉන්නේ දේශපාලන සංවිධානයක් අර අත්සන් කරපු දෙපළ වෙනුවෙන් නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන දේශපාලන වෘත්තීය සමිති කියන එක මෙහෙලා අපි මතක් කරන්න ඕන. ඒ නිසා අවසාන වශයෙන් මැතිවරණ කල් දාන්න අපි කටයුතු කරන්නේ නැහැ. මැතිවරණේ නියමිත වේලාවට තියයි. ඒක මැතිවරණ කොමිසමේ වගකීමක් රජයට තියෙන පහසුකම් ලබා දීම ඒ පහසුකම් ලබා දීමට කටයුතු කරලා තියෙනවා හැබැයි අපි කියන ඔබතුමන්ලට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තුලින් මැතිවරණ කල් දාන්න කටයුතු කරන්න එපා
කිව්වා මොමිසුති කරුවේ මත්තුමා මේ ළඟට ඉරාන් වික්‍රමරත්න මත්තුමා ඔබතුමාට තියෙන විනාඩි 10ක කාලයක්
ස්තුතියි මට ප්‍රථමයෙන් කතා කරපු ඇමතිතුමා එක කරුණක් ගැන සම්පූර්ණයෙන්ම එකඟයි නීතිය අනිවාර්යයෙන්ම හැමෝටම එක හා සමානව ක්‍රියාත්මක කළ යුතුයි කියන එක. ඒක දෙකක් නැහැ. විපක්ෂයේ දේශපාලඥයෙක් වුණාම හිරගෙදර ගිහාම අපි රෝහල් වල හැංගෙන්නෙත් නැහැ. අපි හිරගෙදර යන්න සිදු වුණොත් සාමාන්‍ය පුද්ගලයෙකු වගේ හැමෝටම එක හා සමානව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ පද නමේ තමයි අපි සිටින්නේ. නමුත් අවාසනාවකට අපිට ඒක කියන්න බෑ. අපේ රට ගැන හුඟක් තැන්වල ඉහළ තානාන්තරවල ඉන්න අයට එක විදිහකටයි පහළ තැන්වල ඉන්න අයටයි වෙන විදිහකට තමයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ. දැන් අද අපි මෙතන කතා කරන්නේ විශේෂයෙන්ම මේ ජනාධිපති මැතිවරණය කල් දැමීමට වෑයමක් තියෙද නැද්ද කියලා මම දන්නේ ඇයි මේ මාතෘකාව ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ කියලාවත්. හැමෝම මේ රටේ දන්නවා මේක අවුරුදු පහක් කාලයක් තියෙන්නේ. ඡන්දේ ලං වෙනකොට මේ වගේ මාතෘකාවක් ඉදිරිපත් වෙනවා. ඇයි මේ වගේ මාතෘකාවක් ඉදිරිපත් වෙන්නේ? ඇයි මේක සාකච්ඡා කරන්න ඕනේ? ඇයි සංශෝධන ගේන්න ඕනේ කැබිනට් මණ්ඩලයට? කිසිම හේතුවක් නැහැ. ප්‍රශ්නයක් නැත්නම් කිසිම හේතුවක් නැහැ. මම ඇත්තටම යෝජනා කළේ මේ මාතෘකාව ගැන සාකච්ඡාවක් තියෙනකොට මේ යෝජනාව ගේන්න ඕනේ රජයෙන් කියලා. නමුත් රජයකට ලැස්තුනේත් නැහැ. එනිසා තමයි මේ යෝජනාව විපක්ෂයෙන් ගේන්න සිදුව වුණේ. රජයෙන් ගෙනාව නම් එතකොට කිසිම අනුමානයකුත් නැහැ. ඉතින් මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 ව්‍යවස්ථාවේ ප්‍රකාරව ජනාධිපති දුරකාලය 5 කියලා පැහැදිලිව කියා තිබෙනවා. එතකොට අවිනිශ්චිතභාවයක් ඇති කරන්න වෑයම් කරලා තියෙනවා. මොකද ඉස්සර තිබුණේ 6නේ. ඉතින් 6ට වැඩි කරන්න බෑ කියලා ව්‍යවස්ථාවේ තියෙන නිසා. ඒ වෙලාවේ ඒක කළේ නැත්තේ ඒක අයින් කරන්න ඒ වෙලාවේ ජනමත විචාරණයක් අවශ්‍ය වුණා. ජනමත විචාරණයක් ගන්න බැරි නිසා තමයි. ඉතින් ඕක පාවිච්චි කරලා තමයි හරිද මේ 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 සෙල්ලම කරගෙන ගිහිල්ලා මේ අවිනිශ්චිතභාවයක් ඇති කරගෙන ගිහිල්ලා තියෙන්නේ. දැන් හුඟක් කතිකියෝ මේක කිව්වා 3 වතාවක් දැන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් 2 වතාවක්ම කියලා තිනවා. හරි 3 වතාවක්ම කියලා තිනවා. 19 වෙනි සංශෝධනය ඉදිරිපත් කරනකොටත් මේක අවුරුදු 5යි කියලා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වෙලා ඉන්නකොට ඒ කාලේ වසරේ 6 ඉඳලා 5ට අඩු කරනකොට එතනත් ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ විමසනකොටත් ඒ ඇත් කිව්වා මේක 5යි කියලා. මේ ඊයේ පෙරේදා කවුද මේ අධිකරණයට ගිහිලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් දාලා ඒ පෙත්සම විසි කරලා ඒ පුද්ගලයාට දඬුව මොකද දීලා තිනවා ලක්ෂයක්ද කොහෙද ගෙවන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට. ඉතින් මේක මේ 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 මුවාවෙන් මේක කරන එකේ මට නම් තේරෙන්නේම නැහැ හේතුව මොකද්ද කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව ජනමත විචාරණයක් තියෙන්න ඕන වෙනවා මෙහෙම වෙනසක් ඇති කරන්න යනවා නම්. ඉතින් මේක ගේන්න ඕනේ නැහැනේ. දැන් පුළුවන් ද ජනමත විචාරණයක් කරලා ගිහිල්ලා කරන්න. මෙච්චර මුදලක් වියදම් කරලා කරන්න කියලා. දැන් මට ඉස්සලා කතා කරන ඇමතිතුමා කිව්වා නෑ නෑ මේක තියෙනවා අපි මුදල් හැම වෙන් කරලා තියෙන්නේ අයවැයෙන් වෙන් කරලා තියෙන්නේ. ප්‍රාදේශීය සභාව නගර සභාව මැතිවරණවලටත් අයවැයේ මුදල් වෙන් කරලා තිබ්බේ. නමුත් මැතිවරණේ තිබ්බේ නැහැ. මෙතන තියෙන්නේ අවිශ්වාසයේ ප්‍රශ්නයක් තියෙන්නේ. නැකිතල එකකේව කියයි. නමුත් මේ විශ්වාස කරන්න බෑ. අනිත් එක මොකද්ද මැතිවරණයට යන මුදල? සොච්චමක් බිලියන 5ක් 6ක් 7ක් කියයි. අපෝ එක ඩීල් එකකින් ගහනවා බිලියන 10ක්. ලංකාවේ තියෙන දූෂණයේ ප්‍රමාණය බින්දු ගාන සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ජනතාවගේ ස්වෛරය නැති කරන්න මැතිවරණයකට වේදම් කරන එකේ කිසිම ගැටලුවක් නැහැ. මෙන්න මේක තමයි අපිට වෙලා තියෙන විශාල ප්‍රශ්නය. ඒ විතරක් නෙවෙයි මැතිවරණේ ලං වෙනකොට මේක මම මේ බලාගෙන හිටියේ. හරිද? දැන් මුදල් හොයන්න එපැයිනේ මැතිවරණය කරන්නේ දේශපාලඥයෝ. ඉතින් මොනවද කරන්නේ? මේ ළඟදි ගිහිල්ලා මේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ බලපත්‍ර පර්මිට් දීගෙන යනවා. බිය පර්මිට් කියයි ආල්කොහොල් අරම මේවා පර්මිට් කියකේ දීගෙන යනවා. ඉතින් මේ පර්මිට් ගන්න දේශපාලඥයෝ. දැන් මට කවුද චෝදනා කරලා කිව්වා පෙන්වන්න කවුද කියලා? යාගේ නමෙන් නෙමෙයි ගන්නේ. පවුල කෙනෙක්ගේ නමෙන් ගන්නේ. හැබැයි දැන් ඊට වැඩිය මේ දූෂණය තියෙනකොට ඒක ඊට වැඩිය ඉහට කියලා. දැන් දන්නව කොහොමද ඒක කරන්නේ? දැන් කොම්පැනි හදලා කොම්පැනි හරහා පර්මිට් ගන්නවා. දැන් හොයලා බලන්න වෙලා තියෙන්නේ කොම්පැනිේ කාටද අයිති කියලා. කොම්පැනිේ කාටද අයිති කියලා දැන් හොයලා බලන්න වෙන්නේ. මෙන්න මේ දූෂණය පටන් ගත්තාම එකට ඉවරයක්ම නැහැ. හරිද? මොකද්ද මේ විශේෂයෙන්ම මැතිවරණයක වෙලාවේදී ඔය පෙමිත් දෙගෙන යන්න ඕනේ ඇයි? හරිද? මේක දූෂිත ක්‍රමයක්. මේ ක්‍රමය අපි වෙනස් කරන්න ඕනේ. මිනිස්සු පාරට බැස්සේ 20:22 ක්‍රමය වෙනස් කරන්න කියලා බැස්සේ. හරිද? මේක තාම ඇහෙන්නේ නැත්තම් මේක අපි වෙනස් කරන්න ඕනේ. අපි කැප වෙලා ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කීප දෙනෙක්ම. මේ ක්‍රමය අපි වෙනස් කරනවා. මේ දූෂිත ක්‍රමය වෙනස් කරනවා. මෙහෙම හම්බ කරන්න දෙන්නේ නැහැ. අපි හැමදාම කියලා තියෙන්නේ මන්ත්‍රීවරුන්ට ජීවත් වෙන්න සෑහෙන පඩියක් දෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ වැඩේ කරගෙන යන්න. නිත්‍යානුකූලව කරගෙන යන්න. හොරෙන් හම්බ කරන්න නෙමෙයි. මොකද්ද මම දන්නේ නැහැ මේ කරගෙන යන්නේ. මට ලැජ්ජයි කියන්නේ මේ ජනාධිපතිතුමා මේවට ඉඩ දීලා තියෙනවා කියලා. මම කැමති මේ ජනාධිපතිතුමාට කරන්න තියෙන හුඟක් දේවල් තියෙනවා. හැබැයි ඒව කරලත් නැහැ. හරිද? අපි ඊට පස්සේ මේව ඔක්කොම වෙනස් කරන්න තමයි හැමතිස්සෙම කල්පනා කරන්නේ. අපි හිතන්නේ මේක දැන් ජනමත විචාරණයක් ගැන කතා කරන ඉස්සෙල්ල ඒක ගැනවත් කතා කරලේ නැහැ. හිතුවේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා 3-2 ඡන්දයක් හරි ඡන්දයක් අරගෙන අපිට වෙනසක් කරන්න පුළුවන් කියලා. ලංකාවේ මේක දිගින් දිගටම වෙලා තියෙනවා. මුනිසිරි මන්ත්‍රීතුමනි 1970 පාර්ලිමේන්තුවේ හිටියේ සංඛ්‍යාව 151යි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. ඒක 1988 168කට වැඩි කළා. කාගෙන් අහලද වැඩි කළේ? කාගෙන් අහලද වැඩි කළේ? අපිට පුළුවන්ද මන්ත්‍රීවරු හැටියට පත් වුණා කියලා අපිට ඕන විදියට මෙතන ඉන්න සංඛ්‍යාව වැඩි කරන්න? අපිට පුළුවන්ද අපිට ඕන විදියට කාලය දීර්ඝ කරන්න? අපි හිතනවාද අපිට ඕන විදියට මැතිවරණ දින වෙනස් කරන්න පුළුවන් කියලා? ඒක ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි. අපිට මේ හැංගෙන්න බෑ ඒක නීතිමය කරුණු කියලා. මේක දේශපාලන ව්‍යුහයට, දේශපාලන ජාත්‍යන්තර අදහසට, දේශපාලන ෆිලොසොෆි වලට සම්පූර්ණයෙන්ම විරුද්ධයි මේක කරලා තියෙන්නේ. ඊට පස්සේ මොනවද කළේ? 1989 පෙබරවාරි මාසෙ කියලා 225කට වැඩි කළා. මේවා කළේ අරද ජනතාවගෙන් අහන්නේ නැතුව මේවා කළේ. කරලා තමයි මේ තැනට මේ රට තල්ලු කරලා තියෙන්නේ. මේව ජනතාවගෙන් අහලා නෙමෙයි මේව කරලා තියෙන්නේ. අපිට මේ හිතන දේවල් මෙතන කරන්න බෑ. ජනතාව ස්වෛරයයි. I want to ask the president, right, why are we creating this confusion, particularly at this time, when we all know that it says very specifically in the constitution in 30, section 2, that the term of the presidency is 5 years. Unnecessary confusion, unnecessary debate. Why do you even have to bring it to the cabinet? There was no necessity for it. Obviously, when you do that, because there is no trust, then people begin to think that there must be an ulterior motive in actually doing this. I want to ask the president, you have some more months to go, right? There are things that you can do which will create confidence in the country. You go and make a commitment that the 13th amendment to the constitution will be implemented. I am saying, please implement it. You don't have to wait.
Last 2 minutes.
Please implement it. The 13th amendment to the country. We know that over a period of time, politicians have gone. In 1971, divisional development councils. In 1973, district political authority. In 1978, district minister system. In 1981, district development councils. All this devolution were played games. And then in 1988, the provincial councils were brought. All the initiatives of the central government, but people widely believe that the last one was also on the insistence of the Indian government. That's what people think. Whichever way, without getting just into the politics of it, I am asking the president now, this has been in our constitution. We implement it. We don't want commitments. It is the constitution. There are things that you can do. Why aren't you doing the things that you can actually do? You see, this country, what are we doing? Things that we should be doing, things that are in the constitution, things that are in the law, things that are legal, things that will solve the problems of this country. This is not an argument about the north and the east. This is an argument about devolution. It's an argument about the south as well. Because lots of people forget the fact that in the north, all in the past 30 years that we have had this 13th amendment, only for 6 or 7 years there has been a provincial council in the north. But in the south of the country, we have had provincial councils all along. We have had them all along. What are you actually doing? We never gave the funding to it. Never gave the funding. Central government funding is even today about 68% on recurrent expenditure, about 86% on capital expenditure. Salaries are 75% of it. What did we do? We created something. No thinking of the economic logic of what we did. These are powerful tools. If they are properly used and if they are properly empowered and they were given. So I'm going to conclude. First thing is I want to say is, right, this argument that peace is not economically viable, it's because there is a duplication. That is absolute nonsense. Somebody said that if you abolish them, GDP will grow by 0.5%. GDP will grow by 2 to 5% if you actually make them work. And then we have a Colombo-centric development model for the last 50 years. Okay, and the people outside are not benefiting. They must benefit. And there has been no capital investment. So I'm telling the president finally, sir, there is something you can do. Please implement the 13th Amendment rather than just create confusion on the presidential election. Thank you for the time given.
Thank you very much, honorable member. ඡන්ද විවිධකොටි කරු මන්ත්‍රීව ඔබතුමාට විනාඩි 7ක් කාලයක් තියෙනවා.
ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි, මේ රටේ උප්පරවැට්ටි ක්‍රමයට මැතිවරණ කල් දැමීමට උත්සාහ දරන තවත් ඒ උත්සාහයක් දරද්දී කැබිනට් එක පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයටම එක මන්ත්‍රීවරයා ඉන්නේ. මේක අහන්න.
කැබිනට් එක නියෝජනය කරන මේකට අත උස්සපු කාංචන විජේසේකර ඇමතිවරයා දැන් පාර්ලිමේන්තුවේ කිව්වා පළාත් සභා මැතිවරණය කල් දැම්මේ ලක්ෂ්මන් කිරියල්ල ඇමතිතුමා කියලා. එතුමා දන්නේ නැද්ද? කියවල නැද්ද? තේරෙන්නේ නැද්ද? එහෙම නැත්නම් ජනාධිපති කියන්න කිව්ව හින්දා මෙතන කිව්වද? ඒ සියල්ලට වග කියන්න ඕන රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදාගම ඇති. ඔබ පාවතුමා මූලාසනය හැටියට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ප්‍රතිපාලකම්තුමා ඉන්නවා. හොයලා බලන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ඒ පනත සම්මත කිරීම සඳහා කටයුතු කළ යුතු ආකාරය අනුව රටේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් එදා කතානායකතුමා කමිටුවක් පිහිටෙව්වා. මාස දෙකක් ඇතුළත කළ යුතු ආකාරය පිළිබඳව පාර්ලිමේන්තුවට යෝජනාව ඉදිරිපත් කරන්න කියලා. දැන් වෙනකොට මාස දෙකක් නෙමෙයි අවුරුදු 10කටත් ළඟයි. ඒ යෝජනාව ඉදිරිපත් නොකිරීම තුළ අදටත් දැන් එතුමා අගමැති නෙමෙයි ජනාධිපති, පළාත් සභා මැතිවරණ පනත සම්මත කරගන්න බැරුව ඉන්නවා. එතන මැතිවරණ කල් දැමීමේ පියා කවුද? එතුමගේ ඒ කැබිනට් එකේ නායකයා, එතුමා ඉන්න කණ්ඩායමේ ප්‍රධානියා, එතුමා ජනාධිපති කරන්න කියලා අර උත්සාහ ගන්න පුද්ගලයා. හැබැයි මූලාසනට මන්ත්‍රීතුමනි, එතුමා හිතන් හිටියට ජනාධිපති වෙන්නම ඉල්ලනවා කියලා අපට ලැබෙන ආරංචියට අනුව නම් එතුමා මහින්ද රාජපක්ෂ මහත්තයා ගාව, බැසිල් රාජපක්ෂ ගාව දණින් වැටිලා කල් ඉල්ලලා තියෙනවා. ධම්මික පෙරේරා ජනාධිපති අපේක්ෂකය හැටියට නම් කරන්න එපා. දෙවනිදා මෙමෙ නම් කරන්න හිටියේ එදා ඔබතුමා දන්නවනේ. එතන එහෙම කරන්න හිටපු ධම්මික පෙරේරා නම් කරන්නේ නැතුව ධම්මික පෙරේරා හොඳ පොට්ටුවෙත් පොට්ටුව ඉවරයි. එහෙම කරන්න හිටපු අපේක්ෂකය නම් කරන්නේ නැතුව අනේ කරුණා කළා 27 වෙනිදා වෙනකන් කල් දෙන්න. සමගි ජන බලවේගයෙන් 15 දෙනෙක් අපි අරන් එන්නම්. එතකන් නම් කරන්න නැතුව ඉන්න බැරි වෙලා හරි ගේන්න බැරි වුණෝතින් ධම්මික පෙරේරාගේ අගමැති අපේක්ෂකය හැටියට කටයුතු කරන්න උනත් සූදානම් කියන යා ආයාචනය රාජපක්ෂවරුන්ගෙන් කරලා තියෙනවායි කියන එක කාංචන විජේසේකර දන්නේ නැහැ. අද ඊට පස්සේ කිව්වා මේ කැබිනට් පත්‍රිකාවේ ලියලා තියෙන විදියට, කියලා තියෙන විදියට මැතිවරණ කල් දැමීමක් වෙන්නේ නැහැ. අවශ්‍ය කරන සංශෝධනයක් කරන්නේ. අර අපේ කුරුණෑගල බණ්ඩාර ඇමතිතුමා කිව්වා කාලය කා දැමීමක් කරන්න කියලා. කවුද මේ කාලය කා දැමීම කරන්නේ? කාලය විතරක් නෙමෙයි රටේ මුදල් නාස්ති කළා. 3 වතාවක් මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. ප්‍රශ්නයක් නෑ කියන එක තීරණය කරලා තියෙන අවස්ථාවක. එදා මේ රටේ පළාත් සභා මැතිවරණය අදටත් මුළු රටේම මිනිස්සු පළාත් සභා මැතිවරණය, ප්‍රාදේශ සභා මැතිවරණය නොපැවැත්වීම තුළ හැම ගමකටම විශාල ප්‍රශ්නයක් වෙච්ච, හැම ගෙදරකටම ලයිට් එක දාගන්න බැරුව, කාණු ටික සුද්ධ කරගන්න බැරුව, ග්‍රාමීය මාර්ගය හදාගන්න බැරුව, ගමට උත්තර දෙන නියෝජිතයෙකු නැතුව මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙච්ච මැතිවරණය තියන්න බැහැ කිව්වේ සල්ලි නැති හින්දා. අද අවුරුදු 5-10ද කියන එක තීරණය කරන්න, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ජනමත විචාරණයක් තිබිය යුතුයි කියලා මොන පදනම මත කතා කරනවද කියන එක කරුණාකරලා හොයලා බලන්න. ශ්‍රේෂ්ඨාධිකරණය 3 වතාවක් කියලා තියෙනවා නම් මීට සතියකට කලින් මේ කාරණයට නැවත අවුරුදු 6ට ජනාධිපති කොරයට අවුරුදු 6ක කාලයක් දෙන්න
ඔබතුමාට විනාඩි දෙකක් තියෙනවා.
උත්සාහ ගත්ත පුද්ගලයාට ලක්ෂයක දඩේකුත් ගහලා තියෙනකොට මේ පණිවිඩය තේරෙන්නේ නැද්ද? මේ පණිවිඩය තේරුම් ගන්න බැරි අමනෝග්ජ කණ්ඩායමක්ද මේ කැබිනට් මණ්ඩලයේ හිටියේ? ගරු මුලාසනාවට මන්ත්‍රීතුමනි, මේ කරන්න හදන්නේ ඔබේ අයිතිය වෙච්ච, අපේ අයිතිය වෙච්ච, මේ රටේ සමස්ත ජනතාවගේ ප්‍රධානම අයිතිය වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දැහැගන්න උප්පරවැට්ටියක් ක්‍රියාත්මක කරන්න. මේ මොකද්ද කරන්න යන්නේ කියන එක, මේකෙන් වෙන්නේ මොකද්ද කියන එක මට පැහැදිලි කරන්න වෙලා නැහැ. අද රටේ සිස්ටම් ෆේලියර් එකක් ඇති වෙලා තියෙනවා. ඔබතුමා දකින්න ඇති, පොලිසිය යුක්ති අර මෙහෙම මෙහෙම කියලා බල්වට්ටි අරගෙන මාධ්‍යයට එනවා, විවිධ කතා පවත්වනවා. තමුන්නාසල දැක්කා පාතාලේ මිනි මැරුමක් සිද්ධ වුණාම, ඒ පාතාලේ කණ්ඩායම් අතර මිනි මැරුමක් සිද්ධ වුණාම මිනි මැරුම පිළිබඳව සාමාන්‍යයෙන් මං හිතන්නේ මේ එස්පී කෙනෙක් වගේ නිලධාරිය ගිහිල්ලා, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිය ගිහිල්ලා, DIද කවුද මන් දන්නේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය ගිහිල්ලා නිලධාරිය ගිහිල්ලා වාඩි වෙලා නඩුව අහනවා. නඩුව එතන අහනවා මාධ්‍යයෙන් හැම කෙනෙකුටම මේක දැක ගන්න ලැබෙනවා. එතකොට නඩුවක් ඉස්සරහට ගෙනියන්න පුළුවන්ද? ප්‍රශ්න අහනවා හරියට නුදාරු, හරියට උසාවියේ වගේ හිටගෙන ඉන්න අනිත් කනිෂ්ඨ පොලිස් නිලධාරීන්. එතන ප්‍රශ්න අහන උසාවියේ වගේ. එතකොට මේ අපිත් මමත් නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු කරපු රජ්‍ය අධිනීතිඥවරයෙක් හැටියට ඇත්තටම මට ලැජ්ජ හිතුණා. ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක් මේ රටේ ජනාධිපති පුටුවේ ඉන්න වෙලාවක මේ රටේ
ඔබතුමයි කාලය අවසන්
වෙනවා කඩා හැලෙන ආකාරයට පොලිසිය හැසිරෙච්ච විදිය, මාධ්‍ය වලින් සියලු දේ දෙන්න තියෙන දේ සමාජවාදී පැත්තකට දාන්න, ප්‍රධාන මාධ්‍ය හැම එකකම නඩුව කරන හැටි ප්‍රදර්ශනය කරා, ඒ විදිහට නඩු කර ඉස්සරහට ගෙනියන්න පුළුවන්ද? මේ රටේ සිදුවන මිනිමැරුම්, මේ රටේ සිදුවන විවිධ වංචා දූෂණ තාක්ෂණික හේතු මත කඩාබිම දාලා දූෂිතයෝ වංචනිකයෝ වැරදි හොරුන් එළියට දාන්න, මිනිමරු එළියට දාන්න ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරේ කවුද කියන එකත් ජනතාව තේරුම් ගත යුතුයි. මේකේ දිගුවක් තමයි ඒ වෙන්නේ. ඒ නිසා මුලාසනවල මන්ත්‍රීතුමනි විනාඩියක් දෙන්න, මේ නීතිය කඩාබිම දමන රටේ ප්‍රජාතන්ත්‍රවාදය උදුරා ගන්න උත්සාහ කරන රජය පළවා හරින්න රටේ ජනතාව බලන් ඉන්න මොහොතක මැතිවරණ කල් දාන්න කිසි විදියකට ඉඩ තියන්න එපා කියන ඉල්ලීම මැතිවරණ කොමිෂමෙන් කරනවා. 17 වෙනිදායින් පස්සේ පළවෙනි මොහොතේම නාම යෝජනා කැඳවීම නිවේදනය කරන්න කියන බලකිරීම අපි මේ මොහොතේ කරන්න කැමතියි.
බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ගරු මන්තුමා. මීළඟට උදේ ප්‍රභාත ගම්මන්පිල මැතිතුමා ඔබතුමාට විනාඩි 12ක් කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද සිට හරියට දවස් 6කින් මැතිවරණ කොමිසමට බලය ලැබෙනවා ජනාධිපතිවරණය පිළිබඳ නාම යෝජනා දිනය ප්‍රකාශයට පත් කරන්න. නමුත් මේ මොහොතේත් මේ රටම දෙගිඩියාවකින් පෙළෙන්නේ ජනාධිපතිවරණය තියයිද නැද්ද කියලා. සමස්ත ජාතියම මෙවැනි අවිනිශ්චිත තැනකට තල්ලු වුණේ හේතු හතරක් නිසා. මුලින්ම ජනාධිපතිතුමාගේ පක්ෂේ ප්‍රධාන ලේකම්වරයා රටට කිව්වා ජනමත විචාරණයක් තියලා ජනාධිපතිතුමාගේ දූරකාලයේ වසර දෙකකට දික්කල යුතුයි කියලා. ජනාධිපතිතුමාගේ පක්ෂේ සභාපතිතුමා දෙවෙනි හේතුව, ජනාධිපතිතුමාගේ පක්ෂේ සභාපතිතුමා වජිර අබේවර්ධන මැතිතුමා නිරන්තරයෙන්ම කියනවා ජනාධිපතිතුමාට තව වසර 10ක් රට බාර දීලා තිය යුතුයි කියලා. ඡන්දකින් නෑ ඒක වෙන්නේ නෑනේ. තුන්වෙනි හේතුව ජනාධිපතිතුමාගේ පක්ෂයට, එක්සත් ජාතික පක්ෂයට මැතිවරණ කල් දැමීම පිළිබඳ අතිශයින්ම නරක ඉතිහාසයක් තිබීම. 1982 ලාම්පු කලගෙඩි සෙල්ලමෙන් පාර්ලිමේන්තු මැතිවරණය අවුරුදු 6කට කල් දැම්මා. 2015 පුංචි ඡන්දේ අවුරුදු 2කට කල් දැම්මා. 2018 පළාත් සභා මැතිවරණේ අතුරුදාන් කරාම හොයාගන්නත් නැහැ. 2022 පුංචි ඡන්දෙට කළෙත් ඒකමයි. ඒ නිසා මේ රටේ ජනතාවට සාධාරණ බියක් ඇති වෙනවා. අර ඡන්දවලට කරපු දේම මේ ඡන්දෙටත් කරාවිද කියලා. හතරවන හේතුව තමයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ පසුගිය සඳුදා අමාත්‍ය මණ්ඩලයේ තීන්දුවක් ගන්නවා 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආවගන්තියේ වසර 6ක් ඉක්මවා කියන යෙදුම වෙනුවට වසර 5ක් ඉක්මවා කියලා සංශෝධනය කිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විශේෂයෙන් 83 ආ වගන්තිය සංශෝධනය කරන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා 83 වන වගන්තිය සංශෝධනය කරනවා නම් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතිය ලබාගත යුතුයි කියලා. මේ ජනාධිපතිවරණයේ ප්‍රකාශයට පත්කරන්න සතියක් තියෙද්දී රට ජනමත විචාරණයකට තල්ලු කරන, ජනමත විමසුමකට රට තල්ලු කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවම ජනතාවට ජනාධිපතිවරණය අතුරුදහන් වෙයි කියන සාධාරණ සැකය ඇති වෙන එක හරිද වැරදිද? හරිනේ. ජනාධිපති නීතිඥවරු දෙන්නෙක් ඉන්න මේ අමාත්‍ය මණ්ඩලයට මේක ජනමත විචාරණයට යොමු කළ යුතු සංශෝධනයක් කියන එක නොතේරුණාද කියන ප්‍රශ්නය අපිට තිබෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඇත්තෙම මේ 22 ව්‍යවස්ථා සංශෝධනය කියලා ගේන්න යන්නේ අනවශ්‍ය සංශෝධනයක්. දැන් ඔය 83 ආවගන්තියේ 6 අවුරුද්දක් ඉක්මවා කියලා තියෙන්නේ මොකද? 19 සංශෝධනයට කලින් ජනාධිපතිගේ දූර කාලයේ තිබුණේ වසර 6යි. ජනාධිපතිතුමාගේ දූර කාලය ගැන ව්‍යවස්ථාවේ කතා කරන්නේ 32 වගන්තියේ. මේ 32 වගන්තියේ 19 ව්‍යවස්ථාවෙන් 6 සිට වසර 6 සිට වසර 5 දක්වා අඩු කළා. නමුත් සිතාමතා ඕනකමින් තමයි 83 ආවගන්තියට අත තිබෙන්නේ නැත්තේ. ඇයි ඒ? 83 ආවගන්තියට අත තිබ්බොත් ජනමත විචාරණයකට යන්න වෙනවා. හැබැයි 83 ආවගන්තියේ ඒ ආකාරයෙන්ම තිබුණාය කියලා කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. අපි එහෙම කියන්නේ ඇයි? 83 ආවගන්තියේ කියන්නේ වසර 6ක් ඉක්මවා ජනාධිපති දූර කාලයේ දිගු කිරීමට හෝ 32 වගන්තිය සංශෝධනය කිරීමට හෝ ඊට පටහැනි පනතක් සම්මත කරගන්න පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයකින් සම්මත කිරීමට අමතරව ජනමත විචාරණයකදී ජනතාව විසින් සම්මත කළ යුතුයි. දැන් එතන ඉතා පැහැදිලිව කියනවා 32 වගන්තිය සංශෝධනය කරන්න ජනමත විචාරණයක් අවශ්‍යයි. දැනටමත් 32 තියෙන්නේ කොච්චරද? 32 වගන්තිය කියන්නේ ජනාධිපති ධූර කාලයේ වසර 5කි. එහෙනම් 83 ආ වගන්තියේ 6 වසර ඉක්මවා කියන වගන්තිය සංශෝධනය කළත් නැතත්, ඕක තිබුණත් නැතත් වසර 5 ඉක්මවා ජනාධිපතිතුමාගේ ධූර කාලයේ වැඩි කරන්නට නම් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ 3/2 අමතරව ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතිය ලබාගත යුතුයි. එහෙමනම් මේ වියදම්කාරී ජනමත විචාරණයකට රට තල්ලු කරන ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න මේ රටේ අමාත්‍ය මණ්ඩලයේ තීන්දුව කිරීමේ පදනම මොකද්ද? සාධාරණත්වය මොකද්ද කියන එක අද මේ විවාදේ කතා කරන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් රටට පැහැදිලි කළ යුතුයි. හරියට ව්‍යවස්ථාව කියුවා නම් මෙවැනි පනත්තක් ගෙනීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ කියන එක මේ අය දකිනවා. ඒ වගේම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දැන් මේ ජනතාවට ඇති වෙලා තියෙන බිය, සාධාරණ බියට හේතු හතරක් අපි ඉදිරිපත් කළා. දැන් අපි ව්‍යවස්ථාව දිහා පොඩ්ඩක් හැරිලා බලමු. මේ ජනාධිපතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාව මොකද කියන්නේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31-3 වගන්තිය සඳහන් වෙනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ජනාධිපතිවරයාගේ දූර වත්මන් ජනාධිපතිතුමාගේ දූර කාලය අවසන් වීමට මාස 2කට නොවැඩි මාසයකට නොඩු කාලයක් තුල ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. දැන් වර්තමාන ජනාධිපතිතුමා වර්තමාන ජනාධිපතිතුමා ගෝඨාභය ජනාධිපතිතුමා කොටේනේ අදින්නේ. ගෝඨාභය ජනාධිපතිතුමා ජනාධිපති ධුරයට පත් උනේ 2019 නොවැම්බර් මාසේ 18 වෙනිදා.
ඔබතුමා තව විනාඩි දෙක කාලයක් තියෙනවා.
එතුමාගේ ධූර කාලය අවසන් වෙන්නේ 2024 නොවැම්බර් 18 වෙනිදා. 2024 නොවැම්බර් 18 ඉඳලා මාසකට නොඩ් ඒ කියන්නේ ඔක්තෝබර් 18ට වඩා එහා පැත්තේ මාස දෙකකට නොවැඩි. එහෙනම් සැප්තැම්බර් 18ෙන් මෙහා පැත්තේ. එහෙනම් ව්‍යවස්ථානුකූලව සැප්තැම්බර් 18ත් ඔක්තෝබර් 18ත් අතර අනිවාර්යෙන් ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. ඊළඟට මුලාසරාඩු මන්ත්‍රීතුමනි මේ නාම යෝජනා දින ගැන කතා කරද්දී 1988 දී සංශෝධිත ජනාධිපතිවරණ පනතේ 2-1 ආවගන්තිය අනුව නාම යෝජනා බාරගත් දිනයේ සිට සති 4කට නෝඩු සති 6කට නොවැඩි කාලයක් තුල ජනාධිපතිවරණය පවත්වන්න ඕනි. මම ඉතා කෙටියෙන් මේක පැහැදිලි කරන මගේ කාලය අවසන් වෙමින් එන නිසා. ඒ වගේම එම පනතේම 2-1 ආවගන්තිය අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න ඕනි. ප්‍රකාශයට පත් කරන දවසේ ඉඳන් දින 16ත් 21ත් අතර දිනයක නාම යෝජනා කැඳවන්න ඕනි. මම මේක පියවරෙන් පියවර විස්තර කරන්න හිටියේ. නමුත් කාලේ මදි නිසා මේ ගණන් හදලා බැලුවම මේ වගන්ති දෙක දාලා බැලුවම නාම යෝජනා දිනේ විය හැකි ආසන්නතම දිනේ අගෝස්තු මාසේ 7 වෙනිදා. ඒ වගේම දුරම දිනේ වෙන්නේ සැප්තැම්බර් මාසේ 20 වෙනිදා. ඡන්දේ ප්‍රකාශ කරන්න පුළුවන් පරාසය තියෙනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. 2024 ජූලි 17 වෙනිදාත් සැප්තැම්බර් මාසේ 4 වෙනිදාත් අතර දිනයක තමයි මැතිවරණ කොමිසමට මැතිවරණේ ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. ජූලි 17ෙන් පටන් ගත්තම ජූලි 17ම කරන්න ඕනි කියලා නැහැ. සැප්තැම්බර් 4 දක්වා වුණත් ඉන්න පුළුවන්. හැබැයි දැන් තියෙන ප්‍රශ්නේ තමයි මැතිවරණ කොමිසමට නීතියෙන් කාලය ලබා දුන්නත් මේ සමාජයේ මතුවලා තියෙන මහා දෙගිඩියාව නිසා ව්‍යාකූලත්වය නිසා ඒ ව්‍යාකූලත්වය නැති කරන්න නම් මැතිවරණ කොමිසමට බලය ලැබිලා හැකි ඉක්මනින් අඩුම ගන්න පළවෙනි සති දෙක ඇතුළත ජනාධිපතිවරණේ නාම යෝජනා කැඳවන දිනේ කවදාදයි කියලා ප්‍රකාශ කිරීම මැතිවරණ කොමිසමේ වගකීමක් විදිහට අපි සලකනවා. මැතිවරණ කොමිසම 17 වෙනිදාන් පසු හැකි ඉක්මනින්ම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරලා මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය ඡන්ද බලය රැක දෙන්න කටයුතු කරાવી කියලා අපි විශ්වාස කරනවා.
බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ගරු මන්තුමා.